දරුවනි අපි මේ පැයේ ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ විද්‍යාව පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්නේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යාව ගුරු උපදේශිකා අයි පබාවති වීරවික්‍රම මහත්මිය.
ආයුබෝවන් දරුවනි. අද අපි කතා කරන්න යන්නේ මීට කලින් ඔබ හා සම්බන්ධ වුණු පාඩමක ඉතිරි කොටසක් වෙන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳවයි. මේ වෙනකොට ඔබ දරුවන් සාකවල ලිංගික ප්‍රජනනය සහ පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳව සම්ප්‍රේෂණය වන ලිංගික ආශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් වීමක් වෙලා තියෙනවා. එහෙනම් අපි සාකච්ඡා කරමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව කරුණු කීපයක්. ඔබලාගේ ජීවිතයට වගේම විශේෂ කරුණු වගේම දැනුවත් වීමට අවශ්‍ය කාරණයක් තමයි මෙම ප්‍රජනක පද්ධති පිළිබඳ දැනුවත් වීම. මානවයා කියන්නේ ස්වභාව ධර්මයේ ආශ්චර්යයක්. ඒ කියන්නේ මානවයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ප්‍රජනනය කියලා. මේ ප්‍රජනනය සඳහා වැදගත් වෙන ප්‍රධාන පද්ධතියක් තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. අපි මෙහිදී දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් හඳුනා ගැනීම කළ යුතුයි. ඒ වගේම ආර්ථව චක්‍රයේ හෙවත් ඔසප් චක්‍රය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි. ඒ වගේම කල්ලයේ එහෙම නැත්නම් භ්‍රූණයේ විකසනය පිළිබඳව අවබෝධය ලබාගත යුතුයි. අවසාන වශයෙන් දරු ප්‍රසූතිය සිදුවන ආකාරය පිළිබඳවත් ඔබ මෙයින් දැනගත යුතුයි. මුලින්ම අපි සාකච්ඡා කරමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මගින් සිදුවෙන කාර්යයන් මොනවද කියලා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මගින් සිදුවෙන ප්‍රධාන කාර්යයන් තමයි ඩිම්බ සෛල වර්ධනය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම භ්‍රූණයේ වර්ධනය වීමට අවශ්‍ය අවකාශය ලබා දෙනවා. ඒ කියන්නේ ගර්භාෂය තුලදී භ්‍රූණයේ වර්ධනය සිදුවන ආකාරය පිළිබඳව දැනගත යුතුයි. ඒ වගේම මෙහිදී බලපාන හෝමෝන වර්ග කීපයක් තියෙනවා. ඒ සඳහා ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිපදවීම සිද්ධ වෙන්නේ මෙම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලයි. ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරමු. මුලින්ම අපි සාකච්ඡා කරමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් පිළිබඳව. ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. ඔබ මෙහිදී ඔබගේ පෙළ පොතේ 52 පිටුව පෙරලගෙන එහි ඇති රූප සටහන් මේ සඳහා උපකාරී කර ගන්නවා ඇතයි සිතනු. ඩිම්බ කෝෂ පිළිබඳව අපි මුලින්ම කතා කරමු. සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂ දෙකක් තියෙනවා, යුගලක් තියෙනවා. උදර කුහරය තුල ශ්‍රෝණි ප්‍රදේශයේ පාශික බිත්තිවලට ආසන්නව ඩිම්බ කෝෂ යුගලක් තියෙනවා. ඩිම්බ කෝෂයක හරස්කඩ කොටසේදී බාහිකය සහ ඇතුළත කොටස මජ්ජාව ලෙස කලාප දෙකක් පැහැදිලිව දැකගත හැකියි. ඩිම්බ නිපදවන්නේ සයුනිකා තුල. මෙහිදී ප්‍රාථමික සයුනිකා සහ ඒවායින් ඩිම්බ සෑදීමේ විවිධ අවස්ථා පිළිබඳ තියෙන සයුනිකා අවස්ථා කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ග්‍රාපිය සයුනිකා, පීත දේහ, සේත දේහ මේ ආකාරයට වෙනස් වීම සිදුවන අවස්ථා දැකගත හැකියි. ඩිම්බ කෝෂය තුල දැකිය හැකි සාමාන්‍යයෙන් ඩිම්බ නිපදවීම උපතේ සිටම සිද්ධ වෙනවා. නමුත් ඒවා වර්ධනය වීමට සෑහෙන කාලයක් ගත වෙනවා. ඊළඟට අපි කතා කරනවා පැලෝපිය නාලය පිළිබඳව. ඩිම්බ කෝෂයෙන් පිට වූ ඩිම්බ පැලෝපිය නාලය නම් සිහින් දිග පේශමේ නාලයකට ඇතුළු වෙනවා. එහි ඩිම්බ කෝෂයට ආසන්නයේ කෙළවර පුනීලාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම මේ වටා කඩ රැලි නම් ඇඟිලි වෙන නෙරීම් ස්වභාවයක් තියෙනවා. ඒවාම මගින් ඩිම්බය පැලෝපිය නාලය තුළට ඇතුළු කර ගැනීම පහසු වෙනවා. ඒ වගේම ඊළඟට කතා කරනවා ගර්භාෂය පිළිබඳව. ගර්භාෂය කියන්නේ ශ්‍රෝණි කුහරය තුළ පිහිටි ඝන බිත්ති සහිත කුහරමය ව්‍යුහයක්. එහි කොටස් කීපයක් තියෙනවා. එනම් බුද්ණය, බුද්ණ දේහය, ඊළඟට ග්‍රීවය. මේ විදිහට කලාප තුනකට වෙන් වෙනවා. ගර්භාෂයේ බුද්ණේ ප්‍රදේශයට පැලෝපියේ නාල යුගල සම්බන්ධ වෙලා තියෙන්නේ. අනෙක් කෙළවර ග්‍රීවය හෙවත් ගැප් ගිල තුලට තමයි පිහිටලා තියෙන්නේ. ඊළඟ කොටස තමයි යෝනි මාර්ගය. ගර්භාෂයේ ගැප් ගිලින් පසු ඇති කොටස තමයි යෝනි මාර්ගය. යෝනි විවරයෙන් බාහිර පරිසරයට විවෘත වීම සිද්ධ වෙනවා. මේ කොටස් පිළිබඳව රූප සටහනත් සමග ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. කඩවැලි පිහිටා තිබෙන තැන්, පැලෝපිය නාල යුගල කොහොමද තියෙන්නේ, ගර්භාෂයේ කොහොමද තියෙන්නේ, ඊළඟට ග්‍රීවය කොහොමද තියෙන්නේ, ඒවා පිහිටන ස්ථාන සහ නම් කිරීමට ඔබ හැකියාව ලබාගත යුතුයි. ඒ සඳහා පිළපොත හොඳින් අධ්‍යයනය කරන්න. ඊළඟට අපි සාකච්ඡා කරනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ක්‍රියාකාරීත්වය පිළිබඳව. සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ ඩිම්බ නිපද වීම අපි කතා කරා භ්‍රූණ අවස්ථාවේදීම තමයි ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ උපදින විට එක් ඩිම්බ කෝෂයක ප්‍රාථමික සායනිකා සාමාන්‍ය ලක්ෂ දෙකක් ලක්ෂ හතරක් වගේ ප්‍රමාණයක් තියෙන්න පුළුවන් එක් ඩිම්බ කෝෂයක. එහෙනම් ඒ වගේ ඩිම්බ කෝෂ දෙකක් පිහිටලා තියෙනවා. වැඩි වියට පැමිණීමට ආසන්නයේදී මෙම ප්‍රාථමික සායනිකාවක් ග්‍රාපි සායනිකාව නම් සෛල සමූහයක් ඇති ව්‍යුහයක් බවට පරිවර්තනය වෙනවා. ඒ ඩිම්බ කෝෂයේ පර්යන්තයට සමීපව තමයි පිහිටන්නේ. පරිණත වූ ග්‍රාපි සයනිකා පිපිරිලා ඒ තුල තියෙන ඩිම්බ කෝෂයෙන් උදා හරිනවා. ඒ අර කතා කරපු කඩරැලි මගින් පැලෝපිය නාලය තුලට යොමු කිරීමට හැකියාව තියෙනවා. ඉන්පසු ඩිම්බයේ පැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂය දෙසට ගමන් කිරීම සිද්ධ වෙනවා. මේ සඳහා ඔබගේ පෙළපොතේ 53 වෙනි පිටුවේ රූප සටහන අධ්‍යයනය කරන්න. ඊළඟට අපි ඔබට දැනුවත් කරන්නම් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කාර්ය. මීට කලිනුත් ඔබට මතක් කරා, නැවත මතක් කිරීමක් සිදු කරන්නම්. ස්ත්‍රී ප්‍රජනක සෛල එන ඩිම්බ වර්ධනය කිරීම සිද්ධ කරන්නේ ප්‍රජනක පද්ධතිය මගින්. ඒ වගේම භ්‍රූණයේ වර්ධනය වීමට අවකාශය ලබා දෙනවා. ඒ වගේමයි ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන නිපද වීම සිද්ධ කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරනවා ආර්ථව චක්‍රයේ හෙවත් ඔසප් චක්‍රයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ලිංගික වශයෙන් පරිණත වූ එනම් වැඩිවියට පත්වෙච්ච ස්ත්‍රියකගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව සිදුවන චක්‍රානුකූල ක්‍රියාවලිය අපි හඳුන්වනවා ආර්ථව චක්‍රය ලෙස. එක් ආර්ථව චක්‍රයක් සම්පූර්ණ වීමට සාමාන්‍යයෙන් දින 28ක කාලයක් ගත වෙනවා. මෙහිදී ස්ත්‍රී ප්‍රජනක සෛල වන ඩිම්බ සෛල මුදාහරණු ලබන ඩිම්බ කෝෂ යුගලක් තියෙනවා. මෙහිදී මාරුවෙන් මාරුවට තමයි ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. එනම් ආර්ථව චක්‍රයේ සිදුවීම් මාලාව ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම. ඊළඟට ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම. මේ දින 28 ඇතුළත මෙම ක්‍රියාවලි දෙකම ඩිම්බ කෝෂය තුල සහ ගර්භාෂය තුල සිද්ධ වෙනවා. අපි ඒවා පිළිබඳව හොඳින් අධ්‍යයනය කරමු. ඔබගේ පෙළපොත ආශ්‍රිතව 54 සහ 55 පිටුවල මේ පිළිබඳව පැහැදිලි රූප සටහන් දෙකක් යොදාගෙන තියෙනවා. එය හොඳින් අධ්‍යයනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වන්න. මුලින්ම අපි බලමු ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම. ස්ත්‍රී ප්‍රජනක සෛල වන ඩිම්බ සෛල වර්ධනය වීම සහ ඩිම්බ කෝෂයෙන් මුදා හැරීම ඩිම්බ කෝෂය මගින් සිදු වෙනවා. ඩිම්බ කෝෂයෙන් ඩිම්බ සෛල මුදා හරින්න අවස්ථාව. ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම අපි ප්‍රධාන අවධි දෙකකට වෙන් කරලා තියෙනවා. මුල් දින 14 තුලදී ඊළඟ දින 28 තුලදී මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය රූප සටහන එක්කම ඔබ අධ්‍යයනය කරන්න. එම අවස්ථා දෙක තමයි මුල් දින 14 දී ඇතු වෙන සෛනික අවධිය. ඊළඟ දවස් 14 ඇතුළත ලුටි තෙල් අවධිය. මේ අවස්ථා දෙකේදී ආර්ථව චක්‍රයේ සිද්ධ වෙන ආකාරය පිළිබඳව ඔබ අධ්‍යයනය කළ යුතුයි. අපි ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරමු. සෛනික අවධිය කියලා කියන්නේ ආරම්භක අවධිය. ඒ කියන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරන සෛනික උත්තේජක හෝමෝනයේ, ඒ කියන්නේ FSH හෝමෝනයේ මගින් බලපෑම් ඇති වෙලා දිම්බ කෝෂය තුල තියෙන ප්‍රාථමික සෛනිකාවක් ග්‍රාෆි සෛනිකාවක් දක්වා වර්ධනය කරනවා. ඉන්පසුව ඒ තුල තියෙන ඩිම්බය මුදාහැරීමට හැකි තත්ත්වයට පත් කරනවා. එහෙනම් සෛනිකාවදීදී මේ සිදුවෙනවා. මේ සඳහා දින 14ක් ගත වෙනවා. මෙම අවධිය තුල ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝන ස්රාවය වෙනවා. එහෙනම් මේ පිළිබඳව මෙම ඔබගේ පෙළපොතේ සටහන් රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. ප්‍රාථමික සයුනිකාවක් ද්විතීක සයුනිකාවක් බවට පත් වෙලා ග්‍රාෆිය සයුනිකාවක් බවට පත් වෙලා දින 14ක් යන විට ඩිම්බ මෝචනය සිදුවන ආකාරය. මෙහිදී මේට සමාන්තරවම ගර්භාෂය තුල සිදුවන වෙනස් වීමද පටන් ගන්න තියෙන්නේ. එහිදී සංසේචනය සිදු නොවුනොත් සහ ඒ ක්‍රියාවලින් පිළිබඳ, ඒ කියන්නේ ඩිම්බයක් මුදා හරින කාලය තුලදී ආර්ථව අවධිය ප්‍රගුණන අවධිය සිද්ධ වෙන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරමු ඉදිරියේදී. ඒ කියන්නේ ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම මුල් අවධියේදී සිට ඒ වගේමයි ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම පටන් අරන් තියෙන්නේ. එහෙනම් මේ දෙක එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වෙන අවස්ථාවක් විදිහටයි දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා ලියුටියල් අවධිය. මේ අවසාන අවධිය, ඒ කියන්නේ ඩිම්බ කෝෂයේ සිදුවන අවසාන අවධිය විදිහට තමයි හඳුන්වන්නේ. ග්‍රාෆි සෛනිකාව පරිණත වූ පසු පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරන ලුටේකරණ හෝමෝනය, අපි හඳුන්වනවා LH හෝමෝනේ බලපෑම නිසා එය පිපිරි ඒ තුල ඇති ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පැලෝපිය නාලය වෙත මුදා හැරීම සිද්ධ වෙනවා. මුදාහල ඩිම්බය පැලෝපිය නාලය ඔස්සේ ඉදිරියට ගමන් කරන අතර සංසේචනයක් සිදු නොවේ නම් ග්‍රාෆි සෛනිකාවේ ඉතිරි කොටස පීත දේහය බවටත්, එය පසුව සේත දේහය බවටත් පත්ති පරිහානිය වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි සාකච්ඡා කරනවා ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම පිළිබඳව. ඩිම්බසෛල සංසේචනයක් සිදු නොවුනොත් එම අවස්ථාවේදී ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම ප්‍රධාන අවධි තුනකට නම් කරලා තියෙනවා. එහිදී මුල් දින 4 ආර්ථවය අවධිය අපි හඳුන්වනවා. ඊළඟ දින 10 තුල අපි හඳුන්වනවා ප්‍රගුණන අවධිය කියලා. අවසානයේ ශ්‍රාවී අවධිය විදියට දින 14ක කාලයක් හඳුන්වනවා. එහෙනම් ඩිම්බ කෝෂයේ තුල සහ ගර්භාෂයේ තුල සිදුවන මෙම ක්‍රියාවලි දෙක එකිනෙකට සමාන්තරව තමයි සිදුවෙන්නේ. මුලින්ම බලමු ආර්ථව අවධිය. ආර්ථව අවධිය කියලා කියන්නේ මෙහි ආර්ථව චක්‍රයේ ගර්භාෂයේ තුල සිදුවන වෙනස් වීම වල මුල් අවධිය, ආරම්භක අවධිය. සංසේචනය සිදු නොවන එනම්, ඒ කියන්නේ ඩිම්බය සංසේචනය සිදු නොවනොත් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පහළ බැසීම සිද්ධ වෙනවා. මේ හේතුවෙන් වර්ධනය වූ ගර්භාෂ භිත්තිය බිඳ වැටි එම කොටස් රුධිරය සමග යෝනි මාර්ගය ඔස්සේ දේහයෙන් ඉවතට තල්ලු වෙලා යනවා. මේ අපි හඳුන්වන්නේ ආර්ථව ප්‍රවාහය විදිහට. මේ සාමාන්‍යයෙන් දින 4ක පමණ කාලයක් පවතින්න පුළුවන්. අපි මේ අවස්ථාව ඔසප් අවධිය විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි ප්‍රගුණන අවධිය. ඒ කියන්නේ දෙවන අවධිය. බිඳ වැටි ඇති ගර්භාෂ බිත්තිය නැවත ඊස්ට්‍රජන් හෝමෝනේ බලපෑම නිසා ක්‍රමයෙන් වර්ධනය වීම ආරම්භෙන්න පුළුවන්. මෙහිදී ගර්භාෂයේ ඇතුළු බිත්තියේ නව සෛල තට්ටුවක් ඇතිවීම හා වාහිනීමත් වීම, ඒ කියන්නේ රුධිර කේශනාලිකා සුලභ වීම සිද්ධ වෙනවා. මේ සඳහා දින 10ක පමණ කාලයක් ගත වෙනවා. අවසාන අවස්ථාව ශ්‍රාවී අවධිය. එය අවසාන කාලය. වර්ධනය වූ ගර්භාෂ බිත්තිය තවදුරටත් ඝනකම් වීම, රුධිර සැපීම වැඩි වීම හා ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වෙලා ශ්‍රාවී තත්ත්වයට පත් වීම සිද්ධ වෙනවා. මෙහිදී ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ බලපෑම නිසා මේ සිදු වෙන්නේ. මේ සඳහා දින 14ක් පමණ ගත වෙනවා. මෙම අවධිය තුල දේහ උෂ්ණත්වය සුළු වශයෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ වෙනකොට ඩිම්බ කෝෂය තුල සහ ගර්භාෂය තුල සිදුවන එකිනෙකට සමාන්තර මේ ක්‍රියාවලිය දෙක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති. මේ සඳහා ඔබ ඔබගේ පෙළ පොතේ 54 පිටුව සහ 55 වෙනි පිටුව හොඳින් අධ්‍යයනය කරන්න. අවදි මොනවද? ඒ අවස්ථාවට සඳහා ගත වෙන දින ගණන ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. අවසානයේ ආර්තව චක්‍රය තුල සිදුවන උෂ්ණත්වයේ වැඩිවීම පිළිබඳවද මේ කාලය තුලදී ඔබට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වයේ ශරීර උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 37ක්. එම උෂ්ණත්වය මුල් දින 4 දිනෙමයි ඊළඟ දින 14 පහු වෙනකොට වැඩිවීමේ ස්වභාවයක් දක්වන රූප සටහනකුත් ඔබගේ පෙළ පොතේ ඇතුළත් වෙලා තියෙනවා. එයත් හොඳින් අධ්‍යයනය කරන්න. ඉන්පසු අපි සාකච්ඡා කරනවා සංසේචනය සහ අධිරෝපණ ක්‍රියාවලිය පිළිබඳව. ඔබ දන්නා දැන් මේ වෙනකොට සුක්‍රාණු සෛල සහ ඩිම්බ සෛල පිළිබඳව සහ එම සෛල කොටස් දෙකක් එකතු වීම තමයි අපි සංසේචනය නැත්තම් මෙය සිද්ධවීම සඳහා සංසර්ගයේ යෙදීම අවශ්‍යයි. ඒ කියන්නේ වැඩිහිටි කාන්තාවක් හෝ කාන්තාවක් හා පිරිමියෙක් විවාහයේදී බලාපොරොත්තු වෙන සංසේචන ක්‍රියාවලියේදී තමයි මේ විදිහට ඩිම්බ සහ සුක්‍රාණු සංසේචනය වීමක් සිද්ධ වෙන්නේ. මෙහිදී සංසර්ගයේදී යෝනි මාර්ගයේ වෙත සුක්‍ර තරලේ මුදා හැරීමක් සිද්ධ වෙනවා. එහි ඇති විශාල සංඛ්‍යාවකින් යුත් සුක්‍රාණු සෛල තරලෙහි පිහිනා ගොස් ගර්භාෂයේ ඔස්සේ පැලෝපිය නාලයේ ඉහළ කොටස වෙත ගමන් කරනවා. ශුක්‍රාණුවකට එහි ඇති වලගය මගින් පිහිනා යාම හොඳින් පහසුයි. ඉන්පසු ශුක්‍රාණුවක් පැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂයේ දෙතට එන ඩිම්බය සමග එකතු වෙනවා. මෙහිදී ඩිම්බ සෛලයේ හා ශුක්‍රාණු සෛලයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය එකතු වීම සිද්ධ වෙනවා. අපි මේ හඳුන්වන්නේ සංසේචනයේ ලෙස. සංසේචිත වූ ඩිම්බය අපි හඳුන්වනවා යුක්තාණුව විදිහට. එය පැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂයේ වෙත ගමන් කිරීම සිද්ධ වෙනවා. ගමන් කරන අතර විභේදනය වී සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීමද සිද්ධ වෙනවා. ඉන්පසුව එම කොටස අපි හඳුන්වන්නේ මොරුලාව ලෙස. මෙම මොරුලාව ගර්භාෂ බිත්තියේ පටක විකාදනය කරමින් ගිලී තැන්පත් වීම සිද්ධ වෙනවා. මේ ආකාරයට ගිලී තැන්පත් වීම තමයි අපි හඳුන්වන්නේ අධිරෝපණය ලෙස. සංසේචනයේ සිට අධිරෝපණය දක්වා කාලය තුලදී ඩිම්බ සෛල සහ ඒ සෛල අතර සිදුවන ක්‍රියාවලිය පිළිබඳව රූප සටහනකුත් ඔබගේ පෙළ පොතෙහි 57 වෙනි පිටුවේ පැහැදිලිව දක්වලා තියෙනවා. සිදුවෙන ආකාරයන් හොඳින් අධ්‍යයනය කරන්න. සංසේචනය සිද්ධ වෙන්නේ කොහොමද? දින 1ේදී අපි හඳුන්වනවා ය යුක්තාණු. ඊළඟට දින 2ේදී සෛල වර්ධනය වෙන ආකාරය, නැවත ඇවිල්ලා ගර්භාෂය තුල තැන්පත් වෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මින්පසු අපි සාකච්ඡා කරන්නේ මේ භ්‍රූණයේ විකසනය ගැනයි. ඒ කියන්නේ අධිරෝපණයෙන් පස්සේ තවදුරටත් මෙම සෛල විභාජනය සිදුවෙමින් කලල විකසනය සිදු වෙනවා. සති 6ක් පමණ කලල පටල ආරක්ෂා පටල වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ තුල තරලයක් පිරී පවතිනවා. සති 9ක් පමණ වයස් වූ කලලයේ අපි හඳුන්වන්නේ බ්‍රූනේ ලෙස. මේ අනුව බ්‍රූනේම තරලයේ ගිලී පවතින්නේ. බ්‍රූනේ කලල පටල හා ගර්භාෂයේ ඇතුළත බිත්ති එකතු වී කලල බන්ධයක් සාදා ගන්නවා. මෙම කලල බන්ධය තුළට මවගේ රුධිරයේ අඩංගු පෝෂ්‍ය ද්‍රව්‍ය ඔක්සිජන් මිශ්‍රණය වෙනවා. කලල බන්ධය සහිත ශීරපායින්ගේ මව බ්‍රූනේ අතර සම්බන්ධතාවයේ ඇති කරන දමනියක් හා ශිරාවක් සහිත පටක කොටස අපි හඳුන්වනවා පෙකණිවැල විදියට. කලල බන්ධය තුළට විසරණය වූ පෝෂ්‍ය ද්‍රව්‍ය හා ඔක්සිජන් බ්‍රූනේට පරිවහනය කිරීම බ්‍රූනේ මගින් නිපදවන අපද්‍රව්‍ය බැහැර කිරීමත් සිද්ධ වෙන්නේ මේ පෙකණිවැල ඔස්සේ. එහෙනම් පෙකණිවැල හරහා රුධිර හුවමාරුවක් සිදු නොවන අතර මවගෙන් බ්‍රූනේට පෝෂණ ද්‍රව්‍ය වගේම ඔක්සිජන් රෝගකාරක ආදී ගමන් කරන්න පුළුවන්. ඒ වගේම රෝගකාරක ශුද්‍ර ජීවීන් ඒ කියන්නේ ඇතැම් වෛරස් වගේ දේවල් පවා මේ හරහා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. බහිස්රාවීය ද්‍රව්‍ය ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් බ්‍රූනේන් ඉවත්වන්නේ මෙම පෙකණිවැල හරහා. ඒ කියන්නේ බ්‍රූනේ එකතු වෙන අපද්‍රව්‍ය බහිස්රාවීය ද්‍රව්‍ය ඉවත්වන්නේ මෙම පෙකණිවැල හරහාම තමයි. ඉන්පසු අපි බලමු මෙම බ්‍රූනේ විකසනය ඒ කාලවලදී දැකගත හැකි දේවල්. සාමාන්‍යයෙන් කාලවකවානුව කතා කළොත් මාස 3ක වගේ බ්‍රූනේකදී දැකගත හැකි ප්‍රධාන සිදුවීම් කීපයක් තියෙනවා. විශේෂයෙන් බ්‍රූනේ මිනිස් ස්වරූපයක් ගන්නවා. ඒ වගේමයි බ්‍රූනේ හිස දේහයේ අනෙක් කොටස් හා සසඳන විට තරම විශාලයි. ඇඟිලිවල නිය සෑදීම ආරම්භ වෙන්නේ මේ මාස 3 ඇතුළත. ඒ වගේමයි ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍රියේ විකසනය වී ඇති බව හඳුනා ගන්න පුළුවන් මුල් මාස 3 ඇතුළත. ඊළඟට බලමු මාස 4 කාලය තුළදී. අස්ති සැකිල්ල විකසනය වීම ආරම්භෙන්නේ මේ මාස 4 කාලය තුළදී. ඒ වගේමයි ශරීරයේ බ්‍රූනේ රෝම වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට මාස 5 යනකොට බ්‍රූනේ සම්පූර්ණයෙන්ම රෝම වලින් වැසී පවතිනවා. ඊළඟට බ්‍රූනේ චලන පළමු වරට මවට දැනෙන්න පටන් ගන්නවා මාස 5ක් යන කාලය තුළදී. ඒ වගේම බ්‍රූනේ හද ස්පන්දනය පිටතින් දැනගත හැකි ආකාරයට එහි ශීඝ්‍රතාවය පවා හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍ය ශීඝ්‍රතාවය මිනිත්තුවකට 120ක් 140ක් පමණ වැඩි අගයක්. ඊළඟට මාස 6දී බ්‍රූනේ ඇහි බැම හා ඇහි පිහාටු විකසනය වීම ආරම්භ වෙනවා. මේ වෙනකොට සකස් වෙලා තියෙන්නේ. මාස 7 වෙනකොට ඇසිපිය විවෘත වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම චර්මය රැලි ගැසුණු ස්වභාවයක් දරනවා. මාස 8 සම්පූර්ණ වන විට බ්‍රූනේ අදස්තරමේ මේදේ තැම්පත් වීමට පටන් ගන්නවා. ඒ වගේමයි එහි බර කිලෝ 2ක් 2.5ක් පමණ වර්ධනය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රසූති ආසන්න කාලයේ මාස 9ක් වගේ ප්‍රමාණයක් යන විට ඇඟිලිවල මිය සම්පූර්ණයෙන්ම වැඩි තියෙන්න පුළුවන්. ඒ වගේම උෂණ කෝෂ තුල උෂණ තැම්පත් වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මුළු සිරුරම වැඩුණු ස්වරූපයක් දැකගත හැකියි. ඒ කියන්නේ බ්‍රූනේ බර මේ වෙනකොට කිලෝ 2.5ක් 3.5ක් අතර ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. අවසාන වශයෙන් මෙහිදී දරු ප්‍රසූතිය ළඟවන විට සාමාන්‍යයෙන් ගර්භාෂය තුල දරුවා පිහිටන ආකාරය ඔබට හොඳ පැහැදිලි රූප සටහනක් 59 වෙනි පිටුවේ දැකගත හැකියි. එය හොඳින් අධ්‍යයනය කරන්න. මෙහිදී කල්ල බන්ධය පිහිටන්නේ කොහොමද? පෙකණිවැල පිහිටන්නේ කොහොමද? ගර්භාෂ බිත්තිය, ගැප් ගෙල, ඒවා සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන ආකාරය හොඳින් අධ්‍යයනය කර රූප සටහන බලන්න. අපි මේ ළඟට කතා කරනවා දරු ප්‍රසූතිය පිළිබඳව. ප්‍රසූතිය ආසන්න වන විට භ්‍රූණය ගර්භාෂය තුල පිහිටලා තියෙන්නේ හිස පහළට සිටිනසේ. දින 2280ක් පමණ කාලයක් ගර්භාෂය තුල සිටිනකොට ජීවි කොටස භ්‍රූණය ගර්භාෂයේ පේශි සංකෝචනය වීමෙන් දරුවා යෝනි මාර්ගය ඔස්සේ පිටතට තල්වීමක් සිද්ධ වෙනවා. අපි හඳුන්වන්නේ මෙය දරු ප්‍රසූතිය විදිහට. ගර්භාෂයේ තවදුරටත් සංකෝචනය වීම, කරල බන්ධය හා සම්බන්ධ අනිකුත් පේශිද ඉවත් කිරීමට හේතු වෙනවා. මේ කොටස් ටික අපි හඳුන්වනවා වැදෑමහල් ලෙස. මේ ආකාරයට පසුව ප්‍රසූතියෙන් කල්ල බන්ධය හා භ්‍රූණය සම්බන්ධ කෙරෙනු පිකිනිමෙල කපා ඉවත් කර ගැට ගැසීමක් සිද්ධ කිරීමෙන් දරු ප්‍රසූතිය සිදු කරනවා. මෙහිදීත් බලපාන හෝමෝන වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ මානව ප්‍රජනන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෝමෝන පාලනයක් සහිත කොටසක්. ඒ වගේම පුරුෂ ප්‍රජනක පද්ධතියට, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට වැදගත් වෙන අන්තරාසර්ග ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන හෝමෝන වර්ග කීපයක්ම කතා කරනවා. ඒ කියන්නේ FSH, LH, ටෙස්ටොස්ටෙරෝන්, ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රජන්. මේ හෝමෝන ගැනම ඔබ 11 පන්තියට ගිය අවස්ථාවේදී පාඩම් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වේ. නැව දැනට මෙම වචන ප්‍රමාණක් ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. දැන් මේ වෙනකොට මේ පාඩම අවසානයේ ඔබ ලිංගික ප්‍රජනනය සහ පුරුෂ ප්‍රජනක පද්ධතිය, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඒ වගේම එහි කොටස් නම් කිරීමට හැකියාව ලබාගෙන ඇතැයි සිතනවා. ඉදිරි පාඩමකින් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙන් මම නවතිනවා. ඔබ හොඳින් මේ පිළිබඳව රූප සටහන් අධ්‍යයනය කරමින් හොඳින් ඉගෙන ගන්න.